கௌரவ சாதுகாரையாக போகிறது. சமந்த சக்கவாலேசு அத்ரா கச்சந்து தேவதா சத்தம்மம் முனிராஜஸ் சுனந்து சத்க மொக்கதம் தம்ம சவன காலு அயம் பதந்தா தம்ம சவன காலு அயம் பதந்தா தம்ம சவன காலு அயம் பதந்தா. நமோ தஸ் பகவது அரஹது சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவது அரஹது சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவது அரஹது சம்மா சம்புத்தஸ். சகே பிக்கவே பித்திகே கோச்சரே விசயே சரதாதி. கனடாவை டொரண்டோ மகாவிஹாராதிபதி அப்பே அதிபூஜனீய ராஜகி தாண்டித்து அஹங்கம ரத்தன சிறுநாயக் மகிம்பானன் வகான்சே பிரதான விஹாரவாசி கருகட்டிது மகாசாங்கராத்தின் அவசராய் ஸ்ரத்தாவந்த பின்வாத்னி தென் ஹமதினாம் சூதானம் வென்னே தர்மஸ்ரவணே கரங் நிவர் அப்பி கனடாவட வெடமக்கலே கனடாவே கல்கரி நுவரட்டாயி மாசியாக பமண காலையில் கத்து கரல தமாய் மிகிதாவே அவில்லையாண்டு ஊன நிசா இதில் அப்பி மெஹாட்டாபு பவாரஞ்சு நாம் அப்பே பின்வாக் ஷிரோமா சபுதாந்தி மகாத்மினி பந்துலு சபுதாந்தி மகாத்மா அப்பட்ட ஆராதனா கரல மிகி தர்மதேசனாவாக பவர்த்தனலிசு இல்லி மக்கலா இவினதாப்பி கனதாவட்ட ஆவகாம மிகிட்டு வடம்மல் பணக்கியான் அப்பே புவீந்திரா நாந்து மகாத்மனியா பெனட்டு நாம் மகாத்மா இமி ஹமோம எவாகிம் அப்பே துசர மகாத்தியம் பியால் வாழ்க்கை மகாத்மா இந்து வாழ்க்கை மகாத்மனி ஆதி ஏ ஹமோம் இக்கத்து விழா பிங்கம் சன்னிதானி கரண்ணி அது அப்பிட்டு மகாக்கலா காரண துணா சிது கரண் தலைமைக்கு தங்கிவராய் புத்த பூஜாவும் பவர்த்தான் அனைத்துக்கு தமை பணக்கிய ஈடுபாசி பிரிக்கிய எடுத்துனா கரங்கணும் எசை விட்டால் காலாம் ரூபவு அப்பி காட்டியிருப்பு சித்த கரண்டு பலாபுரத்து வேணும் மேவிலாய் தர்ம தேசனாவ நாம் ஹிதுவே கலிங் தர்ம சக்க பிரவர்த்தன சூத்திர தேசனாவை சுரேந்து கரணும் கீழ் நமக்கு இது பசி மாத்திரணிக்கலாம் வினத் சூத்திரே கீர்த்தன மிக சமரிலாவட அந்தர்ஜாலயோசி தர்மை ஸ்ரவணீகரண பின்னதும் அகலம் எத்தி அது பின்னதுன்ட்டு மா கீழதின் பலாபுருத்துவன சூத்திர தேசனாவை நம மக்கட சூத்திரே கெனிக்கிட்ட ஹிதின்னு புலம் மாத்திர பெத்தி சூத்திரையாக்க மக்கர விசா கிசேதா மக்கர சூத்திரே தியன்னே சயுக்த நிகாயே சதிபட்டான சயுக்தே புதுரஜானன் வகான்சி செவத்நூல் ஜீதவனாராமி வெடிந்திருந்தி மீ சூத்திரே தேசனாக்கலே பாலியின் மக்கட்ட கேள கியன்னி சத்தை கூட்ட கேன் பலன் கௌத சத்தா இப்படி என்ன அகலாதி பூம பிரகட்ட வாக்கியத்தியனோ தர்மி சதான்வின திபிட்டகே நோனா மானின மக்கட்டோ ஹோதி அபிமானேன குக்குரோ கேள මානෙන් මැරිලා ගියාම මක්කටෝ හෝති. මක්කට කියන්නේ වඳුර වෙල උපදින. එතකොට මක්කට කියන්නේ කාටද? වඳුරට. අතිමානේන කුක්කුරෝ අධික මානෙන් මැරුණාම කුක්කුර කියන්නේ බල්ලෝ වෙල උපදින. අන්න මතක තියාගන්න. ඒ නිසා මානෙම තියාගන්න යන්න එපා. කොහෙන් යයිද දන්නේ නේද? දැන් මෙහි ඉන්නවා බොහෝම සැපට හැදෙන බල්ලෝ. ගොඩක් ඉහළ ඉන්නනේ. හරි මිනිසුන්ට වැඩි සැප විඳිනවා. ඒ මොකද? ඒ තමයි දන් දීමේ විපාක. දන් දුන්නහම අන්න ඒ කට්ටිය සැපවත් වෙනවා. මා අධික මාන්නෙන් මැරුණහම බල්ල වෙලා උපදිනවා. මෙතන හොඳ කතාවක් තියෙනවා. ඒක දන්න බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා මාන්නාධික බ්‍රාහ්මණී තෝදෙය කියන. තෝදෙය බ්‍රාහ්මණයා වුන් ඉඳලා කාලය බුදුහාමුදුරන්ටත් බැන බැන ඉඳලා මැරිලා ගියා. පස්සේ දවසක් බුදුහාමුදුරු මේ ගෙදරට පින්දපාතේ වැඩිහම මේ ගෙදර හිටිය ලස්සන බලු පැටියෙක්. මේ බලු පැටියේ දුවගෙන ඇවිල්ලා පුරන්න ගත්තා. බුදුහාමුදුරු බලු පැටිය දිහා බැලලා කියනවා, අනේ අනේ තෝදෙය, ඉන්න කාලෙත් මට බුරලා තාම බිරිල්ල දැනුන්නේ නැණි කියලා. මේක කිව්වහම බලු පැටියට ලැජ්ජ හිතුණා. නපුරා තහුලගෙන දුවල ගිහිල්ලා කුස්සියේ ලිබ්බොක්කේ තමයි හැංගුණා. තෝදියේ හිටියේ පුතෙක් සුභ කියලා. එයා ඒලා ගෙදර හිටියේ නෑ. ගෙදර ආවම මෙයා බලුපැටියට හරි ආදරේ. ඇඳේ තමයි නිදි කරවන්නේ. ඉතින් බලුපැටියේ කෝ කියලා ඇහුවාම කොහන්න කුස්සි ලිබ්බුකේ ලැජ්ජාවෙන් වගේ ඉන්නවා කියලා. මොකද හේතුව කියලා ඇහුවාම බුදුහාමුදුරුව ඇවිල්ලා එන්න මෙහෙම කතාවක් කිව්ව තාත්තගේ නම කියලා කිව්වාගේ. එහෙම කිව්ව ගමන් ලැජ්ජ හිතෙන දිව්වා. මේකට මෙයාට කේන්ති ගියා හරියට. මොකද කේන්ති ගියේ? එක බලු පැටියට තමන්ගේ තාත්තගේ නමින් ආමන්ත්‍රණය කරපු එක. අනිත් එක බලු පැටියට ආදරේ, ඒ බලු පැටියට ලැජ්ජ කරපු එක. ඉතින් කේන්ති ගිහිල්ලා බුදුහාමුදුර හොයාගෙන ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහන, ඇයි බුදුහාමුදුරනි මේ වගේ මිනිස්සුන්ට අපහාස කරන්නේ? බුදුහාමුදුරන් මොකද මං කරපු අපහාසෙ? ඇයි අර අපේ ගෙදර ඉන්න බලු පැටියට මගේ තාත්තගේ නම කියලා කතා කළේ? බුදුහාමුදුරුවෝ කිව්වා වගේ තාත්තනි. කොහොමද ඔප්පු කරන්නේ තාත්ත කියන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ අනාර ඔයාට ඔප්පු කරගන්න ඕන. ඔව් මට ඔප්පු කරගන්න ඕන. එහෙනම් මං කියන විදිහට වැඩේ කරා. මට මතකද වගේ තාත්ත ඔයාට දෙන්නේ නැතුව හංගපු සල්ලි වගේ ගැන කතා වෙනවා. ඔව් එහෙම මතකයක් නම් තියෙනවා. කොහේ හංගලා තියෙද දන්නේ නැහැ. ඔයාට ඒක ගැන දැනගන්න ඕන. ඔව් දැනගන්න කැමතියි. එහෙනම් මං කියන විදිහට වැඩේ කරන්න කියලා කිව්වා. මොකද්ද කරන්න ඕන? ගෙදර ගිහිල්ලා දැන් බලු පැටිය හොඳට අරගෙන නාවල්. නාවල පිරිසිදු කරලා හොඳට බඩ පිරින්න කන්න දෙන්න. කන්න දීලා වෙනද තාත්ත බුදින ඇඳ තියෙනවනේ. ඇඳට ඒක අරගෙන ගිහිල්ලා නිදි කරවල ඔළුව අත ගන්න. නිින්ද යනකම්. බාගිට ඇස් පියාගෙන එනකොට කනට කරලා අහන්න තාත්තේ තාත්තේ තාත්ත මට කියන්නතෝ හංගපු සල්ලි කොහෙද හැංගුවේ? එහෙම කිව්වහම මේ බලු පැටියේ කොහේ හරි දුවගෙන ගිහිල්ලා තනක් පෙන්නාවි. අන්න එතන හරළු බලන් එතන සල්ලි ඇති කියලා. දැන් මේ සුභ මේක කරන්නේ එකඟ වුණා හේතු දෙකක් නිසා. මොකද හේතු දෙක? පළවෙනි එක මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්තමද කියලා දැනගන්න දෙන කැමැත්ත. දෙවෙනි හේතුව තාත්ත උනත් බල්ල කල්ල සල්ලි හම්බ කරන්න පුළුවන් නම් අන්න ඒක කරගන්න තියෙන කැමැත්ත. ඉතින් කොහොම හරි මේ විදිහටම කළා. කරලා අර විදිහට නිදි කරලා බාහිර නිින්ද යාගෙන එනකොට තාත්ත තාත්ති මට කියන්න දු හැංගුව සල්ලි කොයිද කියන්නේ කියලා අහුවා. මේ බලු පිටික සැරේටම අතේ උඩ පැනල නැගිට දුවල ගිහිල්ලා කුස්සියේ අර ලිබ්බුක හරන්න ගත්තා. එතන හාරල බලනකොට රන් රාශි ගොඩාක් වපුරලා තිබෙනවා. මේ තෝදේට හරියට දුක හිතුව මෙච්චර රාජමාලිගාවක හිටපු මේ තාත්තා අන්තිමේදී ඒකම බලුපැටිය කියලා ඉපදුනානි. ඔන්න බලන්න ජීවිතේ හැටි. දැන් ඕක ඕනනම් ඔයත්න්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ගෙදර ඉන්න බලුපැටිය හොඳට නාවල කවද කරේ. සමහර ඉලක්ක කියන්නේ පරණේව පෙන්වන්න පුළුවන්. ඉතින් කෙසේදත් ඔන්න මතක තියාගන්න මානෙන් මැරිලා ගියාම බල් මේ පඳුර වෙනවා අධිකමානයෙන් මරුණහම බල්ල වෙනවා කියලා ඒ පරණ කියමනක් තියෙනවා ත්‍රිපිටකයල් නැතුණා. ඉතින් මක්කට කියලා කියන්නේ වඳුරට. වඳුරෙකුගේ ක්‍රියාකාරීත්වය උපමාවටගෙන දේශනා කරපු සූත්‍රයක් නිසා මේ සූත්‍රයද කියනවා මක්කට සූත්‍රය කියලා. බුදුහාමුදුරු සවැත්නුවර ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපීට රැස් වෙච්ච වෙලාවේ පින්නතුනි මේ ස්වාමීන් වහන්සේලා රැස් වෙච්ච වෙලාවේ උන්වහන්සේලා ආමන්ත්‍රණය කළා කියනවා. මහණෙනි, ඔය හිමාලය කැලේ තියෙනවනේ හිමාල වනේ. ඔය හිමාල වනේ තියෙනවා කැලෑ වර්ග. එකම කැලේ කැලෑ වර්ග තියෙනවා තුනක්. අන්න හොඳට මතක තියාගන්න බණ උනාට පස්සේ අහනවා. පළවෙනි කැලේ මිනිසුන්ටත් ඉන්න බෑ, වඳුරන්ටත් ඉන්න බෑ. දෙවනි කැලේ වඳුරන්ට ඉන්න පුළුවන්, මිනිසුන්ට ඉන්න බෑ. තුන්වෙනි කැලේ වඳුරන්ටත් ඉන්න පුළුවන්, මිනිසුන්ටත් ඉන්න පුළුවන්. දැන් කියන බලන්න මතකෙ පළවෙනි එක මොන වගේද? මිනිසුන්ටත් ඉන්න බෑ, වඳුරන්ටත් ඉන්න බෑ. දෙවෙනි එක වඳුරන්ට ඉන්න පුළුවන්, මිනිසුන්ට ඉන්න බෑ. තුන්වෙනි කැලේ වඳුරන්ටත් ඉන්න පුළුවන්, මිනිසුන්ටත් ඉන්න පුළුවන්. දැන් මෙය වඳුරන්ටයි මිනිසුන්ටයි ඉන්න පුළුවන් කැලේ කැලෑ ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද ලක්ෂණ දෙක? දුග්ගා විසමා. දුග්ග කියලා කියන්නේ දුර්ග සහිතයි. දුර්ගය කියන එක හැදලා තියෙන්නේ දුර්ගම කියන වචනේ. දුර් කියලා කියන්නේ අමාරුවෙන්, ගම කියන්නේ ගමනේ කියන. අමාරුවෙන් යන්න වෙන තැන නිසා තමයි දුර්ග කියලා කියන්නේ. අමාරුවෙන් යන්න වෙන කැලේට කියන්නේ මොකක් කියලාද? වන දුර්ග කියලා. අමාරුවෙන් නගින්න වෙන කන්දට කියන්නේ ගිරි දුර්ග කියලා. අහලා දෙනවනේ ගිරි දුර්ග වන දුර්ග කියලා. ඒ දුර්ගය කියලා කියන්නේ අමාරුවෙන් යන්න වෙන තැන. ඊළඟට අනිත් වචනේ විසමා. සම පොළොවක් නෙවෙයි. දැන් මෙතන මේ ශාලාවේ බිම සම බිමක් නේ. දැන් සමහර පොළොවල් තියෙන එක තැනක වලක් තියෙනවා, හන්දක් තියෙනවා, බෑවුමක් තියෙනවා, ගල් ගොඩක් තියෙනවා, ඒ වගේ කටු වකුළු තියෙනවා. විසම බිමක් මේ කැලේ. මේ කැලෑවේ ඉන්නවා මිනිස්සු ජාතියක්. සාමාන්‍ය කැලේ ඉන්න මිනිස්සුන්ට අපි කියන්නේ කවුරු කියලාද? ලංකාවේ ක්‍රමයට වැද්දු කියලා. අන්න වැද්දු ජාතියක් ඉන්නවා. ඒ වගේම මේ කැලේ ඉන්නවා මේ මිනිස්සුන්ටයි වඳුරන්ට දෙගොල්ලට ඉන්න පුළුවන් කැලේ ඉන්න වඳුරු ජාති දෙකක්. මොනවාද මේ වඳුරු ජාති දෙක? පළවෙනි ඒ වඳුරු ජාති දෙකටම ලක්ෂණ දෙක ගානේ තියෙනවා. මොනවාද ලක්ෂණ දෙක? පළවෙනි වඳුරන්ට තියෙන ලක්ෂණ දෙකක්. ඒ කටියද කියනවා බාලා ලෝලා. ඔන්න වචන මතක තියාගන්න. බාලා ලෝලා. බාල කියන්නේ මොකද්ද? බාලයි කියන්නේ මෝඩයි කියන්නේ. උත්තර කරන්නේ මෝඩ වැඩමයි මේ වඳුරු. බාල වැඩ. ඊළඟ ලෝලා. ලෝල කියන්නේ ඒක අහලා තියෙන වචනය ලෝලි කියලා නේද? ලෝලි කියන එක ආසාවෙන්. දැන් ක්‍රීඩාවට ආස කරන කියන එක කොහොමද කියන්නේ? ක්‍රීඩා ලෝලි. සිංහලෙන් කියන්නේ කොහොමද? ක්‍රීඩා ලෝලි කියන එක සිංහලෙන් කියන්නේ කොහොමද? කෙලි ලොල්. දම්බාලෝට සිංහල වලට වැඩි සංස්කෘත නේද මේකට? ඒක ක්‍රීඩාලෝලි කියන්නේ සංස්කෘත වචනයක්. අනේ කෙලිලෝ. ඒද ලෝලා කියන්නේ ආසයි. හරියට දකින්න දකින්න ඒවා අල්ලන්න, පෙරලන්න, විලිකන්න, අඹරන්න වඳුරු ආසයිනේ. අන්න ඒ වගේ වඳුරු. බාලා ලෝලා. දෙවනි හඳුරු ජාතියට ওই ලක්ෂණ දෙකම නැහැ. ඒ නිසා හරි ලේසියි ආලාවක හඳුන්න ගන්න අර පළවෙනි වඳුරන්ගේ නම ලක්ෂණ දෙක ඉස්සරහට අයන්න දාන විතරයි දෙන්නේ. එතකොට කොහොමද? බාලානම් අබාලා, ලෝලානම් අලෝලා. හ්ම්, ඒකට මෝඩක් නෑ, හරි බුද්ධිමත්. කල්පනා කරලා වැඩ කරන්නේ. ඒ වගේම ලෝලක් නෑ. දකින දකින ඒවා අල්ලන්න එහෙම ආසාවකුත් නෑ. ඔන්න කොහොම වඳුරු ಜಾති දෙකක් ඔය කැලේ ඉන්නවා. දැන් අර කැලේ ඉන්න වැද්දෝ ඉන්නවනි. ඒ වැද්දන්ට ඕන වෙන එකට ඔය මස් කාලා ජීවත් වෙන මේ වැද්දෝ ඉතින් වඳුරු අල්ලගෙන මරාගෙන කනවා. එහෙම වැද්දෝ කැලේ ඉන්නවා නේද? ලංකාවේ නම් සමහර ගමේ තියෙන වඳුරෙක් පෙන්නන්න බෑ. කොහෙන් හරි අල්ලලා මරාගන්න බලාගෙන ඉන්න ඒ ඉන්නවා. ඉතින් කෙසේ වෙතත් දැන් මේ වඳුරු අල්ලන්න අර වැද්ද උපක්‍රමයක් කරනවා. මොකද උපක්‍රමේ? ඒ කැලෑවේ තියෙනවා ලාටු සහිත ගස්, ගම් ට්‍රීස්. දැන් අපේ ලංකාවේ ප්‍රමේයට නම් ලාටු තියෙන ගහක් කියන බල ඔව් කජු, කජු ලාටු කියලා නේ කියන්නේ. කොස් ලාටු කියලා නම් මම අහලා නැහැ කියන නේද? කොස් වලට කොහොල්ල එහෙමනම් තියෙනවා, ඉති තියෙනවා. මේ කෙසේ වෙතත් ඔන්න කජු ලාටු නේද? දැන් මේ කජු ගහ, කජු ගස් ගාවට ගිහිල්ලා ඒව පළදු කරලා එකතු කර ගන්න ඔය ලාටු. ඉස්සර ඔය ගම් වෙනුවට පාවිච්චි කරේවනේ කජු ලාටුනේ. ඉතින් මේ වැද්දෝ භාජනයේක තේ අර ලාටු එකතු කරගන්න. එකතු කරගෙන ඔය වඳුරු නිතරම දුවන පනින තැන් තියෙනවනේ. අන්න ඒ වාගේ තැනකට දැන් වඳුරු සමහර ගහක් වෙන්න පුළුවන්, ගහක කරුවක් වෙන්න පුළුවන්, අත්තක් වෙන්න පුළුවන්, ගල් තලාවක් වගේ වෙන්න පුළුවන්. නිතර යන්නේ තැන් තියෙන ඒ වගේ තැන්වල මේ ලාටු දානවා. අපි හිතමු දැන් ඔන්න මේ ලාටු දාලා තියෙන කොහාටද? ගල් තලාව. ඔය ලාටු වල ලක්ෂණ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔය ගල් තලාව උඩට ලාටු දෙකක් දාලා තිබ්බම ඇල්ලුවාම මොකද වෙන්නේ? ඇලෙනවා. දෙවෙනි එක තමයි ඔය ලාටු උඩට ලාවට ඉරු රැස් වැටෙනකොට මොකද වෙන්නේ? ආ? දිලිසෙනවා. දිය වෙනවා. ලාවට ඉරු රැස් වැටෙනකොට දිලිසෙන්න ගන්නවා. දැන් මේ ලාටු ටික දිලිසි දිලිසි අර ගල් තලාව උඩ තියෙනවා. කොහොම තියෙන වෙලාවෙ උතෙන්ට එනවා අබාල අලෝල වඳුරා. මෝඩක් නැති දකින දකින ඒවා අල්ලන්න ආසත් නැති වඳුර එනවා. එයා මෝඩ නෑනේ. එයා හොඳට ඒ තැන් ගැන හරි පරිස්සමෙන් ඉන්නේ පරීක්ෂාවේ. එයා බලන වෙනද මේ ගල් තලාවේ මෙහෙම ලාටු ටිකක් මෙහෙම එකක් තිබුණේ නෑනේ. මොකද්ද මේ? මේක ආගන්තුක දෙයක්. මේවා අල්ලන්නේ අන්න ඒ ආගන්තුක දෙයක්ද, මේක ගැළපෙන්නේ නැති දෙයක්ද කියලා අර අබාලකම නිසා එයා වටහ ගන්නවා. ඊට පස්සේ මේව දාන මේ වගේ තිබුණ දිලිසුණාට අල්ලන්න යන්න හොඳ නැහැ. ආ මොකක් හරි කරදරයක් වෙන්න පුළුවන් කියලා කල්පනා කළා. අර ආශාව මැඩපවත් ගන්න අලෝලකම නිසා. ඉතින් එයා මොකද අතන බලලිවර වෙලා අහක බලාගේ එතන නොබල යනවනේ. බලලා පරීක්ෂාවේ එතන ලං වෙන්නේ නැතු දුර ඉඳලා බලලා අල්ලන්නේ නැතු එමින් ඉංග්‍රියම්. ඒ වඳුරා අර වැද්දන්ට අල්ලගන්න පුළුවන්ද? අල්ලගන්න බෑ. ඉතින් ඒ වඳුරා අර වැද්දගේ ග්‍රහණයෙන් මිදුණා. ඊට පස්සේ පින්වත්නි ඔතෙන්ට එනවා අර බාල ලෝල වඳුරා. එයා මොකද කරන්නේ? එයා දැන් දන්නේ නැහැ මේක මෙතෙක් අලුත් දෙයක්ද පරණ දෙයක්ද කියලා දන්නේ නැහැ. ඉතින් යා දකිනව ගල් තලාව උඩ තියෙනවා මොකක් හරි. ඉතින් යා වැඩි දුර හිතන්නේ නැහැ මෝඩකම නිසා. දිලිසි දිලිසි තියෙන නිසා මෙයාට හරි ආසයි දැන්. මොකටද? අල්ලන්න ආසයි. ඉතින් මෙයා මොකද්ද මේ දිලිසෙන්නේ කියලා හරියටත් දන්නේ නැති නිසා, ඉතින් ආසාවත් පාලනය කරගන්න බැරි නිසා මොකද කරන්නේ? දැන් මේ ලාටු ගොඩ උඩට අත තියලා අල්ලන. අත තියපු ගමන් මොකද වෙන්නේ? අර ලාටු ගොඩේ අත ඇලෙනවා. දැන් අත අදිනවා අදිනවා පස්සට ගලව ගන්න. දැන් දැන් ඔන්න එතකොට මොකද වෙන්නේ ආසා ලෝලකමට ඇල්ලුවා ඊට පස්සේ ගලව ගන්න බෑ ඊට පස්සේ මෝඩකම ආව බාලකම මෙයා හිතුව ගැම්ම ගන්න ඕන කියලා ඉවර වෙලා මොකද කරේ අනිත් අතට තියලා දඩ කරා උනේ මොකද්ද ඒ අතත් ඇලුවා දැන් දෙවෙනි අත දිව්වේ මොකටද ඇලිච්චාට ගලව ගන්න උනේ මොකද්ද ඒ අතත් ඇලුවා ඔන්නෝගර තමයි කියන්නේ ගලව ගන්න ගිහිල්ලා අලව ගන්නවා කියන මිනිසුන් තෝ වැඩි කර ගන්නවා ඒක වෙන්නේ කොහොමද කියලා මම කියන්නම් ඉස්සරහ දැන් ඔන්න අත් දෙකම අලව ගත්තා ඊට පස්සේ මේ මෝඩ වඳුරාගේ මෝඩ කම සීමාවක් නැහැ නේ ගැම්ම අර ගන්න කියලා ඊට පස්සේ මොකද කරේ කකුලක් තියලා රද කරා ඒකත් ඇලුවා ඊට පස්සේ ගැම්ම ගන්න කියලා ඉතිරි කකුලක් තියලා රද කරා ඒකත් ඇලුවා දැන් ගැම්ම ගන්න නම් මේ වඳුරට තියෙන එකම තැනයි ඒ තමයි ඔළුව. අනේ ඉතින් මේ මෝඩ වඳුර මොකද කරේ? අර ලාටු කොටේ මූණක් තියලා කරගෙන. දැන් එක මවා ගන්නකො හිතින් එහෙම ඇලිච්ච වඳුරේ. දැන් මේ වඳුරාගේ කී පොලක් ඇලුනද? පස් පොලක් ඇලුනා. ඔන්නෝගර තමයි කියන්නේ පස් පොලේ අලව ගන්නවා කියලා. අහලා තිනවා අහලා නැහැ නේ ගොඩක් අය අහලා තිනවා හත් පොලේ ගා ගන්නවා කියලා නේද ඔකර තමයි කියන්නේ පස් පොලේ අලව ගන්නවා කියලා නේද දැන් අත් දෙකයි කකුල් දෙකයි ඔළු මූණයි අලව ගත්තා මෙහෙම අලවගෙන ඉඳි යොතෙන් දෙනව අර වැද්දා ඇවිල්ලි ඉවර වෙලා එක්කෝ එතෙන්දීම වඳුරට ගහලා ගහලා මරලා දානවා එහෙම නැත්නම් අත් දෙකයි කකුල් දෙකයි ඔළුවයි එකට මිටියට තියලා බැඳලිවර ලීයක් අස්සෙන් දාලා කරේ තියාගෙන යන අවශ්‍යතාවක මරාගෙන කන්නවා අර මෝඩ වඳුරා වැද්දාගේ ග්‍රහණයට අසු වෙලා විනාශ වෙලා යනවා මෙන්න මේ උපමාව භාවිතා කරලා බුදුරජාණන් වහන්සේ පින්තුනි අපිට ලොකු පාඩමක් කියලා දෙනවා දැන් බලන්න මේ උපමාව කොච්චර ප්‍රායෝගිකද කියලා නේද බුදුරජාණන් වහන්සේ තරම් උපමාවෙහි දක්ෂ වෙනක් ශාස්ත්‍රවරයෙක් නැහැ ඒ නිසා බුදුහාමුදුරන්ට කියන විශේෂණ ගුණාමයක් තියෙනවා මොකක්ද ඒකද කියන්නේ ඕපම්ම කුසල කියලා මොකද්ද වචනේ ඕපම්ම කුසල ඔන්න මතක තියාගන්න පස්සේ අහනවා උපමාවෙහි දක්ෂ උපමාවෙහි දක්ෂ ඒ කියන්නේ ගැළපෙන උපමාව ගැළපෙන තැනට කීමේ හැකියාව. දැන් සාමාන්‍ය අපි උපමා භාවිත කරන්නේ මොකටද? උපමාව භාවිත කරන්නේ අමාරු දෙයක් ලේසි කරලා කියන නේද? නොදන්න දෙයක් පහසුවෙන් තේරුම් ගන්න තමයි උපමා කියන්නේ. එතකොට උපමාව අපිට ප්‍රායෝගික වෙන්න ඕනද නැද්ද? ප්‍රායෝගික එකක් අපි දන්නේ එකක් කියන නොදන්නේ වයින් උපමාවට ගත්තර තේරෙන්නේ නැහැ දැන් කවුරු හරි කිව්වොත් ඔයාගේ හදවත හරියට හඳේ ගලක් වගේ නේද දැන් ඕක තේරුම් ගන්න හඳේ ගල් දැකලා තියෙන්නේ නේද කවුරුත් දැකලා නැහැ ඒව කියලා හරියන්නේ නැහැ ඒ නිසා ඔය ලංකාවේ මිනිස්සුන්ට ඔබ ඇපල් මලක් වගේ ඉවුර වැඩක් නෑ නේද ඇපල් ගෙඩි දැක්කම ලංකාවේ ඇපල් මල් නැහැ ගොඩක් නේද? රැෆඩෙල් මල් ගැන ඉහිසිවට හිටන්නේ. ඊට වැඩි හොඳ ලංකාවේ මිනිසුන්ට කියනවා ඔබ කෙහෙල් මලක් වාගේ. කොල් මලක් වාගේ. ඊට ඉතින් තේරෙනවා. නේද? ඉතින් කෙසේ නම් බුදුහාමුදුරෝ වෙනද තැනට ගැළපෙන උපමා භාවිතී හරිම දක්ෂතාවය. ඉතින් මේ ලස්සනට මේ උපමාව කිව්වා. කියලා අපිට උගන්වනවා මහණෙනි මේ වඳුරාට වෙච්ච වැඩේ කරගන්න එපා. දැන් ඔන්න අපි හරියට බැලුවොත් වඳුරෙක් වගේ හරිද එතකොට මේ වැද්දාට බුදුහාමුදුරු උපමා කළේ කවුද ක්ලේශ මාරයා ඔන්න මතක තියාගන්න ක්ලේශ මාරයා තමයි වැද්දට උපමා කළේ මේ ක්ලේශ මාරයා වඳුරා නැමැති අපව ග්‍රහණය කරගන්න අල්ලගන්න දාපු ලාටු වර්ග තියනවා පහ ඒ ලාටු වර්ග පහට කියනවා මොනවා කියලාද පංචකාම සම්පත් මොනවාද පංචකාම සම්පත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඒවට තමයි පංචකාම සම්පත්. කාම සම්පත් කියන්නේ මොනවද? කාම කියන වචනේ තේරුම මොකක්ද? කාම කියන්නේ කැමැත්ත ඇති කරන දේවල් කියන එකයි. ආශාව ඇති කරන දේවල්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ආශාව ඇති කර ගන්නවා කියලා කියන්නේ අල්ල ගන්නවා කියන එකයි. අල්ල ගන්නවා කියන්නේ මොකක්ද? අල්ල ගන්නවා කියන්නේ තරලව කිව්වොත් මතක තියා ගන්නවා කියන එක. එහෙමත් පුළුවන් අපිට අර්ථයක් ගන්න. අපි අල්ලගන්නේ හොඳ දේවල්ද නරක දේවල්ද කියන බලන්න. දෙකම අල්ලගන්නවා නේද? දැන් අපි කණෙන් අහන්නේ හොඳද නරකද? දෙකම අහනවා. හොඳ කේනේවත් අහනවා, බැනුන්ගේ බණිනේවත් අහන්නේ. අල්ලගන්නේ දෙකම අල්ලගන්න. හැබැයි වැඩියෙන් අල්ලන්නේ බැනුනවා නේද? හොඳ 1000ක් කියලා එක සැරයක් බැන්නොත් අර 1000ම අමතකලා අර බැනපු එක තමයි අල්ලගන්නේ. ඒක සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය. ඉතින් කෙසේ වෙතත් ඔය හොඳ නරක දෙකම අල්ලගන්නවා. අන්න ඒක තමයි, ඒ නිසා තමයි මේ කැමැත්ත ඇති කරනවා කියලා කියන්නේ. එතකොට ඒ වගේ කැමැත්ත ඇති කරන, ආශාව ඇති කරන සම්පත්වල තමයි කාම සම්පත් කියන්නේ. දැන් මෙතෙන්දී මතක් කරනවා මේ කාම සම්පත්වල විශේෂ ලක්ෂණ හයක්. ලක්ෂණ කීපයක් මතක් කරනවා. මතක තියාගන්න. ඉත්තා, කන්තා, මනාපා, පියරූපා, කාමූප සංහිතා, රජනීයා කියලා වචන හයක් තියෙනවා. ඉත්තා, කන්තා, මනාපා, පියරූපා, කාමූප සංහිතා, රජනීයා. ඉත්ත කියලා කියන්නේ මොනවද? ඉෂ්ට කියන්නේ හොඳයි කියන එකයි. හොඳයි කියලා කියන්නේ මොකක්ද? කාටද? හොඳයි කියලා කියන්නේ ඒ පුද්ගලයාට. දැන් රූපයක් බලන්නේ මම නම්, එතකොට ඒ ඇහැට ගොදුරු වෙන මගේ සම්මුතිය පිළිබඳ මේ කතාව කියන්නේ, සම්මුතිය පිළිබඳ මගේ ඇහැට ගොදුරු වෙන ඒ රූපය මට හොඳයි කියන එක තමයි එතන ඉෂ්ට කියලා කියන්නේ. හැමෝටම හොඳ වෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. දැන් එක්කෙනෙකුට හොඳ දෙයි තව කෙනෙකුට නරක දෙයි. සුවඳ ගන්න. සුවඳ කියන එක හොඳද නරකද? සරලව ගත්තොත් සුවඳ කියලා නිකන් සාමාන්‍ය මට්ටමට ගත්තොත් සුවඳ කියන්නේ හොඳ දෙයක් හැටියටනේ අපි හිතන් ඉන්නේ. හැබැයි ඔය හැම එක්කෙනෙක්ම ඔය සුවඳට කැමතිද? හැම එක්කෙනෙක්ම සුවඳට කැමති නැහැ නේද? මම ඔය දැකලා තියෙන ඔය මේ ගොඩක් එයාපෝට් වල තියෙන ඔය මේ සුවඳ විලවුන් කඩ නේද? ඉතින් ඒවයි තියෙනවා, සාම්පල් බෝතල් එහෙම තියෙනවා ගහලා, මේ ටෙස්ට් කියලා ගහලා ඉවරද තියෙනවා නේද? ඉතින් ඔය සමහර මොකද කරන්නේ, ඔය ගන්න යන අය බලන පොඩ්ඩක් අර පොඩි පටියකට ගහලා බලන්න ඕන. නමුත් මේ පටිය නේ ඇඟටම ගහ ගන්න නේද? ගහලා අතුල්වල බලන සුවඳද කියලා. ඉතින් හිතට අල්ලන සුවඳන්නේ. ඊට පස්සේ මොකද, ඊළඟ බෝතලෙට යන. ඒ බෝතලෙන් ටිකක් ගහ ගන්නවා. ඒකෙත් අල්ලන සුවඳන්නේ. ඔය විදිහට වටේම ගිහිල්ලා ඔක්කොම බෝතල් වල ගහගෙන ඉවරලා එකක්වත් ගන්න නැතුව එනවා. එනකොට එළියට එනකොට හැරෙන හැරෙන පත්තර එක එක සුවඳ. තමයි හැමතර ගහගෙන ඉන්නේ නේද? දැන් කෙසේ වෙතත් මේ සුවඳ විලවුන් කියන එක සාමාන්‍ය සම්මුතියේදී සුවඳයි. හැබැයි හැම සුවඳටම හැමෝම එක වගේ කැමති නැහැ. ඒතර මෙතන ඉෂ්ටයි කියලා කියන්නේ මට හොඳයි කියන ආකල්පය. අන්න ඉත්තා. දෙක, කන්තා. කන්තා කියලා කියන්නේ කැමැත්ත ඇති කරන කියන එක. දැන් ඔයත් අහලා තියෙනවනේ, ජනතාවගේ කැමැත්ත ඇති කරන ගායක, හරි නළු පාට, හරි කොහොමද කියන්නේ, ජනකාන්ත නළු කියලා. කාන්ත කියන වචනේ තේරුම කැමැත්ත ඇති කරන කියන එක. ඉත්තා, කන්තා. ඊළඟට මනාපා. මොකද ඒකේ තේරුම? ඒක දැනගන්න ඕන. මනාපා මොකද්ද? මන ආප. මන කියන්නේ හිත. ආප කියන්නේ ඇදලා ගන්න කියන එකයි. හිත ඇදලා ගියාමනේ මනාප දෙන්නේ නේද? හිත ඇදලා ගියාම වැඩි වුණාමනේ මනාප තුනම ගන්න ලංකාවේ නේද? ඒ වගේ මනාපා කියලා කියන්නේ මොනවදක තියාගන්න හිත ඇදලා ගන්න කියන. ඉච්ඡා කන්තා මනාපා. ඊළඟ ප්‍රිය රූපා ප්‍රිය වශයෙන් අල්ලගන්න. ඊළඟට කාමූප සංහිතා කැමැත්ත ඇති කරවන. මේ හැම වචනෙකම තියෙන්නේ සමාන අදහස්. කැමැත්ත ඇති කර කාම උපසංහිත. ඊළඟ රජනීය කෙලස් රජස් ඇති කිරීම නිසා ඇලීම ඇති කරන සුළු කියන එක රජනීය කියන්නේ ඒකයි. දැන් ඔන්න වචන කීයක් කිව්වද? ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමූපසංහිත රජනීය. ඔය කියන ලක්ෂණ හයෙන් යුක්ත රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. කොහෙද තියෙන්නේ? කොහෙද තියෙනව? ලෝකේ හැම තැනම තියෙනවා නේ. ලෝකේ නමින් හඳුන්වන යම් තැනක් වේද, ඒ හැම තැනකම මෙන්න මේ කියන කාරණා ටික තියෙනවා. දැන් ඕව කවුද දාලා තියෙන්නේ? මෙතන බුදුහාමරගේ උපමාවට අනුව මේව දාලා තියෙන්නේ ක්ලේශ මාරය. මොකටද දැන් ඕව දාලා තියෙන්නේ? දැන් අර වැද්දා ලාටු දාලා තියෙන්නේ වඳුර අල්ලගන්නනේ. ඒ වගේ මේ කියන පංචකාම සම්පත් හැමතැනම විසිරීලා තියෙනවා. මොකටද? අපිව අල්ලා ගැනීම සඳහා. අපිව අල්ලා ගැනීම සඳහා. ඒක කවුරු හරි කෙනෙක්ගේ ඇහැට ගොදුරු වෙන රූපය. එහෙම නැත්නම් චක්කු විඤ්ඤාණයෙන් දැනගන්න රූපයකට කියන චක්කු විඤ්ඤය රූපා කියලා. චක්කු විඤ්ඤය රූපේ විඤ්ඤය කියන්නේ දැනගත යුතු, දැනගන්න සුළු රූපයක් දැක්කහම ඒ රූපයට ඇලෙනව නම්, එහෙම නැත්නම් ඒ රූපේ ගැටෙනව නම් එයා ඒ රූපේ සම්බන්ධ වුණාද නැද්ද? ඒ රූපය අල්ලගත්ත කියලා. ඇලෙනවා ගැටෙනවා කියලා කියන්නේ ඒ රූපය අල්ලගත්ත කියලා. එහෙම එක අල්ලගත්ත ගමම්ම ඇලීම් ගැටීම් හිත තුල ඇති වෙච්ච ගමම්ම ඔන්න එනවා අපේ යහපත නැසන බලවේගය අපි ළඟට. යහපත නැසන බලවේගය තමයි මාර බලවේගය කියලා කියන්නේ. දියුණුව අභිවෘද්ධිය නැසනවා කියන එකෙන් තමයි මාර කියන වචනේ ඉඳලා යොදලා තියෙන්නේ. එතකොට අපේ ආධ්‍යාත්මික දියුණුව වනසනව ඇලීම ගැටීම ඇති වුණා. අන්න ඒ ඇලීම ගැටීම නැවති ක්ලේශ මාරය අපිට අපි ළඟට එනවා. එහෙම ආවහම අපි ඒ රූපය බලන්නේ ඇලීම ගැටීම සහිතව නම්, ඇලීම ගැටීම කියන්නේ කෙලෙස් නම් අපි ඒ රූපය බලන්නේ ක්ලේශ මාරයක් එක්ක. අපේ කනින් ඇහෙන ශබ්ද නිසා අපි කෙලෙස් අවුස්ස ගන්නව නම් අපි ඒ ශබ්ද අහන්නේ ක්ලේශ මාරයක් එක්ක. අපේ දිවට දැනෙන රස නිසා කෙලෙස් අවුස්ස ගන්නව නම් අපි ජීවත් වෙන්නේ ක්ලේශ මාරයක් එක්ක. අපේ නහයට දැනෙන ගඳ සුවඳ නිසා අපි කෙලෙස් අවුස්ස ගන්නව නම් අපි ජීවත් වෙන්නේ ක්ලේශ මාරයක් එක්ක. කයට දැනෙන ස්පර්ශ නිසා අපි කෙලෙස් අවුස්ස ගන්නව නම් අපි ජීවත් වෙන්නේ ක්ලේශ මාරයත් එක්ක. එතකොට අපි වාසය කරන්නේ කාත් එක්කද? මාරයත් එක්ක. අන්න ඒකට තමයි මරුවා සමග වාසය කියලා කියන්නේ. අර දෙන සාරවල් ගායනින් පපුවේම පච්ච කොටකින් නේ. හැබැයි ඇත්තයි කතාව දන්නේ නැති උනාට ගහගත්තට කතාව ඇත්තයි. ඒ අනුව බැලුවහම අපි හැම දෙනාම පින්නතුනි ජීවත් වෙන කෙලෙස් අවස්සාගෙන ජීවත් වෙන තරමට අපි අවිවෘතිය නැසීලා යනවා. ආධ්‍යාත්මික දියුණුව පිරිහිලා යනවා. අපි ක්ලේශ මාරයට අහුවෙලා විනාශ වෙලා. මෙන්න මේ කියන தත්වය පාලනය කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා. මොකක්ද? රූප බලන්න එපා කිව්වේ නැහැ. සද්ධාන් එපා කිව්වේ නැහැ. රූප බලන්න එපා, ඇස් දෙක වහගන්න එතකොට කෙලෙස් ඇවිසෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙම කියලා නැහැ. ඇස් දෙක අරගෙන හිටියාම විතරක් නෙවෙයි කෙලෙස් ඇවිස්සේ. නේද? ඇස් දෙක ඇවිස්සෙ වෙනාට අරගෙන ඉන්නවට වැඩිය ඇස් දෙක වහගත්තාම සමහරවිට ජීවිතේට දක්වන තිරූපක් බලන්න පුළුවන්. ඒ නිසා හිතන්නේ බෑ ඇස් දෙක වහගෙන ඉන්න එකම සංවරකම කියලා. දැන් සමහරු බණාන කොටත් ඉන්නෝනේ ඇස් දෙක වහගෙන හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් අපි දන්නේ ඒක හොඳට ආගෙන ඉන්නත් පුළුවන්. ඒද ඊතර දැන් මේක නවත්තන්නේ කොහොමද කියලා හිතේ ඉන්නත් පුළුවන්. නේද? එනිසා මේ ඉන්ද්‍රයන් පාලනය මේ වසාද වීම නෙවෙයි සංවරය කියලා කියන්නේ. ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන අරමුණු යෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කිරීම තුළ කෙලෙස් සමිස්සෙනක පාලනය කරන එක තමයි එතන ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඒ සඳහා බුදුහාමුදුරුව අපිට උගන්වනවා නිතරම පුරුදු කරන්න කියලා. කුමක්ද? සතර සතිපට්ඨාන. කියන්න බලන්න මොනවද සතර සතිපට්ඨානෙ? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සතර කියන්නේ හතරටනේ. සති කියන්නේ සිහියට. පට්ඨාන කියන්නේ පිහිටුවීමට. කාරණා හතරක, තැන් හතරක සිහිය පිහිටුවා කටයුතු කිරීම තමයි සතර සතිපට්ඨාන කියන්නේ. මොකටද මේක සිහිය පිහිටවන්න ඕන? මේ කාරණා හතර සිහිය පිහිටවන්න ඕන ප්‍රධාන හේතුවක. ඒ තමයි හිත රැක ගැනීම සඳහා. අපේ හිත උපමා කරලා තියෙනවා පින්නතුනි, දුවන අශ්වයෙකුගේ පිට උඩ තියලා තියෙන පුහුල් ගෙඩියක් වගේ. දැන් බලන්න, අශ්වයගේ පිටත් රව, පුහුලත් රව. ඒ මදිවට අශ්වය දුවන. දැන් මේ පුහුල් ගෙඩිය බැලන්ස් කරගෙන පිටේ තියාගෙන ඉන්නවා කියන එක ලේසි වැඩක්. එච්චර තමයි. අන්නේ ඒ වාගේ ඇලෙන ගැටෙන ලෝකයේ නොඇලි නොගැටි ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අමාරුවෙන් හරි ඔය වැඩි කරගත්තේ නැති වුණොත් මාරය ළඟට එනවමයි. ක්ලේශ මාරය අපිව අල්ලගන්නවමයි. අන්න ඔය වැඩේ කරන්න තමයි සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න කියන්නේ. මොකටද? ලෝකය හැමුවේ ඇලෙන එකයි ගැටෙන එකයි නවත්ත ගන්න. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ලෝකයේ කියන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැමති ලෝකයේ. අභිජ්ජා කියන්නේ ඇලීම, දෝමනස්සං කියන්නේ ගැටීම, විනේය කියන්නේ නැති කර ගැනීම. සඳහා කුමක්ද කළ යුත්තේ? කායේ කායානුපස්සී විහරති. කයින් වැඩ කරනකොට හැම මොහොතේම සිහිනුවණින් විමසා බලා කරන්න. තර යම් කිසි කෙනෙක් කායික ක්‍රියාකාරකම් පිළිබඳව සිහිනුවණින් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවද, අන්න ඒ තැනැත්තා සිහියෙන් කටයුතු කරන කෙනෙක්, කෙලෙස් අවසගන්නේ නැතිව ඉන්න කෙනෙක්. මේ යෝනිසෝ මනසිකාරය තුළ ක්‍රියාත්මක වෙන ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ලක්ෂණ තුන අපි දන්නවා, අපි කතා කරලා තියෙනවා. මොනවාද ඒ ලක්ෂණ තුන? ඒවට කියනවා ආතාපි සම්පජානෝ සතිමා. සම්ඕක ඒ විදිහට අනුපිළිවෙලට කෙවුවට භාවිතයේදී ක්‍රියාත්මක වෙනකොට එන්නේ සතිමා සම්පජානෝ ආතාපි කියලා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. සතිමා කියන්නේ කරන වැඩ සිහියෙන් කරන්නේ. ඒ ඕනම වැඩ සිහියෙන් කරන්න පුළුවන්. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ පික්පොකට් ගන්න මිනිස්සුන්ට තේරෙ කරන්නේ නේ පර්ස් එක දිහා හොඳට බලන් ඉඳලා ඉවර වෙලා අනිත් අයර නොදැනෙන්න ඕක අල්ල අරගන්න ඕක ඉතින් තම හොඳ සිහියක් තියෙන්න ඕන. ඒ ක්‍රිකට් ගහන එක්කෙනාට හොඳ සිහියක් තියෙන්න ඕන. බෝල එන විදිය දැනගන්න ඕන, බවුන්ස් වෙන විදිය දැනගන්න ඕන, ස්විම් වෙන විදිය දැනගන්න ඕන. ඒ ඔක්කොම දාගෙන බැට් එක දාන්න ඕන. එහෙම නැත්නම් අවුට් වෙනවා. එතන ඒම නැතුව සිහිය නැතුව ඒවත් කරන්න බෑ. එතකොට මූලික අධ්‍යයනට ඒ සිහිය අවශ්‍යයි. කරන කියන වැඩි සිහිය කරන. හැබැයි බෞද්ධ ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ. එයා සම්පජානීයට යනවා. මොකද සම්පජානී කරන්නේ? අර කරන සිහියෙන් යුක්තව කරන ක්‍රියාව තුළම යම් කිසි ක්ලේශයක් ඇවිස්සෙනවා නම් අන්නේ ක්ලේශය දැන ගැනීමයි සම්පජානය කියන්නේ. එහෙම දැනගන්න කෙනෙකුට විතරයි ඒ ක්ලේශය ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන්නේ. මගේ හිතේ ඔන්න දැන් ඇති වෙලා තියෙන ක්ලේශයක් ඇති වෙන්න යන්නේ ක්ලේශයක් කියලා වටහා ගන්න කෙනෙකුට විතරයි ඒ ක්ලේශය ප්‍රහාණය කරන්න පුළුවන්. කෙලෙස් අඳුනන්නේ නැත්තම් දන්නේ නැත්තම් අපි කොහොමද ඒක අයින් කරන්නේ? අපේ ඉදරට එන්නේ සතුරෙක් කියලා අපි දන්නේ නැත්තම් අපි කොහොමද යාවේ හිත දාන්නේ? අන්න ඒ වාගේ මේ අඳුනා ගැනීම සම්පජානය ඉතාම අවශ්‍යද. එතකොට දැන් කායික ක්‍රියාකාරකම් කරනෝනි, කායික ක්‍රියාකාරකම් කරනකොට ඔන්න ඔය කියන ලක්ෂණ තුන අනුව කටයුතු කරන්න ඕන. එතකොට සිහියෙන් කටයුතු කරන්න ඕන, නුවණින් කටයුතු කරන්න ඕන, කෙලෙස් තවන වීරෙන් ආතාපි කියන්නේ ඒකයි. නැවත නැවත ඇති වෙන නොදී එක් කරන්න පුරුදු වෙයි. එතකොට ඒක භාවනාව. දැන් ලංකාවේ ගොඩාක් අය හිතාගෙන ඉන්නේ භාවනාව යනු ඇස් දෙක වහගෙන අත් දෙක උගුලේ තියාගෙන ගල් පිළිම වගේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න එක තමයි භාවනාව නේද? ඒ නිසා ගොඩාක් අය කියනවා මම තුන් දැකලා නෑ භාවනා කරනවා, මම මට බෙල්ලා නෑ නේ ඔය ආදිවාසීන් කියන. අරක භාවනාවේ එක ඉරියව්වක් පමණයි. සතර සතිපට්ඨානයේදී මේ කායානුපස්සනාවේදී පින්නතුණින් හැම ඉරියව්වකින්ම මේ භාවනාව පුරුදු කරන්න පුළුවන්. ගතේ හිතේ විසින්නේ සුත්තේ ජාගත්තේ සම්පජානකාරයෝ සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරයෝ යන එනකොට කන්න බොනකොට අඳින්න පළඳින හැම හේලෙදිම ওই භාවනාව කරන්න පුළුවන්. කෑම කනකොට උනත් භාවනා කරන්න පුළුවන්. දැන් කියන්න බලන්න, බත් කන එක පවුද? කියන්න බලන්න, බත් කන එක පවුද? පොරා කන එක නම් පවුද? දුන්න දෙයක් බත් එකක් උහෙල දුන්නාම සාධාරණ ඒක කන එක පවු නෑනේ. බත් කනකොට කෙලෙස් ඇති වෙන්න පුළුවන්. පුළුවන් කියන බලන්න, බත් කනකොට ඇති වෙන කෙලෙස් මොනවද කියලා? ආසා. ඒකට කියනවා මොකක් කියලා? රස තණ්හාව කියලා නේද? රස තණ්හාව කියලා. එතකොට දැන් එක එක ಜಾති බත්වලට රස තණ්හාවල් එනවා සමහරුන්ට නේද? දැන් ලංකාවේ සමහර අය ඉන්නවා මේ මස් මාළු කන්නේ නැහැ, වෙජිටේරියන්. හොඳයි ඒක. ප්‍රතිපත්තියක් විදිහට කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි සමහරු ඉන්නවා මස් මාළු කන්නේ නැහැ, කන අයගේ මාළු ගන්න හදනවා. ඒක ඇත්තට හොඳ දෙයක් නෙවෙයි. තමන් ප්‍රතිපත්තිය ආරක්ෂා කරනවා නම් ඒක හොඳයි කියලා හිතනවා නම් අනිත් අය කරුණාවෙන් මෛත්‍රියෙන් දැනුවත් කරලා ගැටලුවක් නැහැ. දුස් කියාගෙන බැනගෙන කෙලෙස් අවුසගෙන කටයුතු කරන්නේ ඒක ඇත්තම දෙයක් නෙවෙයි. සමහරු ඉන්නවා මස් මාළු කන්නේ නැහැ, හැබැයි හොයන්නේම චිකන් රස ඇති සෝයා. මේ මොකද වෙන්නේ? සෝයා කනකොට කුකුල හිටේ. දන්නේ නැතුව කෙලෙස් නේද? vegetarian sausages මේ ඕනේ හොයන්නේ ඇයි? අර 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 සංඥාව හිතේ තියෙනවා. ඉතින් දැන් මේ රසයට බඳිලා ඒ රස සංඥාවෙන් යුක්ත වෙන දෙයක් අන බව ඇත්තයි. නමුත් ඒ තුළ කෙලෙස් පහළ වෙන කඩුවල තියෙනවද? කෙලෙස් පහළ වෙන කඩුවල නැහැ. සමහර අයට කෑම කෑම තුළ රස තණ්හාව වගේම ද්වේෂයත් එනවා, තරහ. කොහොමද ද්වේෂයෙන්? දැන් උදාහරණයකට ගත්තොත් මාසේ වැඩට යනකොට නෝනට කියනවා අද කෑමට මේව හදන්න කියලා. ඉතින් කියපු කෑම හදලා තිබ්බේ නැති උනොත් ගිහිල්ලා බලනකොට ඔන්න කේන්ති. හදපු කෑමට ලුණු වැඩිලා නේද? මොකද වෙන්නේ? ඒ කේන්ති. කන්න හිතෙනවා. කන්න හිතෙනවා හදපු එක කියලා. නේද? ඉතින් බැන බැන දෙයම තියෙනවා එක එක දේවල්. මම ළඟදී දානකට ගියාම එක හාමුදුරුවනේ බොහොම අපූරු කතාවක් කිව්වා. දැන් දායක වෙනවා ලංකාවේ, අපේ දායක බොහොම හොඳයි, ආන්දරට බොහොම ආදරෙන් දානි හදලා දෙනවා නේද? දානි හදනකොට බොහොම පිරිසිදුව කැප වෙලා ඒකද කරනවා. දැන් කොච්චර ආදරෙන් කරනවද කියනවනම් ගෙදර සීනි දානවටත් වැඩිය සීනි දාන තමයි වෙනස් කරන්නේ. නේද? ගෙදර තෙල් දානවට වැඩිය තෙල් දාන ආමුදුරට දානේ හදලා දෙනකොට. ඉතින් කොහොම හරි ওই විදිහට ආදරෙන් හදලා දෙනවා. ඒ මාදරෙන් හදලා දීලා දීලා දායකයෝ දන් දීලා දිව්‍ය ලෝකයක් යනවා. ආමුදුරව දානේ වළඳල වන්දන නව ලෝකයක් යනවා. ඉතින් කෙසේද? ඔන්න අදක තියාගන්න දාන දෙනකොට බොහොම කල්පනාකාරී වෙන්න ඕන. ඉතින් මෙන්න මේ කෑම කන කොටත් අපි දන්නේ නැති වුණාට කෙලස් පහල වෙන්න පුළුවන්. කෑම කනකොට විතරක් නෙවෙයි. ඇඳුම් අඳිනකොට, කපා බස් කරනකොට, අනෙක් අනෙක් වැඩ කරනකොට කෙලස් පහල වෙන්න පුළුවන්. අන්න ඒ කෙලස්, ඒව කෙලස් කියලා අඳුනගත්තේ නැති වුණොත් මොකද කරන්නේ? ඒව නැවත නැවත පහල වෙන්න ඉඩ දෙනවා. කන වැඩි සිහි කරන්න පුළුවන් කනවා කියලා දැනගෙන කරන එක ඒක එච්චර දෙයක් නෙවෙයි. ඒකත් සමහරු සිහියෙන් කරන්නේ නේද? කැම පිඟාන විදාගෙන යන්නේ එක්ක කම්පියුටර් එක ආවට. එහෙම නැත්නම් TV එක මොකක් හරි චිත්‍රපටියක් හරි බල බල කැම කම. පිඟානේ බත් එක ඉවරයි උනාට අත කට ගාවට යනවා තාම. එහෙමයි තින්නා. නමුත් කන එක සිහියෙන් කරන එක හොඳයි. ඒ කරන ගමනේම ඒ තුල කෙලෙස් ඇවිස්සනවද කියලා දැනගන්න එක ඊට වැඩිය හොඳයි. සම්පජානේ කෙලෙස් ඇවිස්සනාට පස්සේ දැනගෙන ඒක තව තව පෝෂණය කරන්නේ නැතුව කෙලෙස් තවන වීරයෙන් පාලනය කරන එක ඔක්කොටම වැඩිය හොඳයි. ඔන්න ඒ විදිහට කළොත් ඒ ක්‍රියාකාරකම තුල ක්ලේශ මායාට පිට රින්ගන්නට ඉඩ අවකාශ නැහැ. ඉතින් බුදුහාමුදුරුව මතක් කරනවා ඔන්න ඔය විදිහට සෑම ඉරියව්වකදීම මේ සිහිය පිහිටුවා. දැන් අපේ සමාජෙ ගොඩාක් අය කියන කතාවක් තමයි අනේ ස්වාමීන් වහන්සේ භාවනා කරන වෙලාවක් නෑ, මම වෙලාවක් හොය හොය ඉන්නවා, හරියට වැඩ වෙලාවක් නැහැ කියලා. ඇත්තටම කියනවා නම් වැඩ වැඩි වෙන තරමට භාවනාවට ඉඩ වැඩි. දන්නේ නැතිකමයි තියෙන්නේ. වැඩ වැඩි වෙන තරමට ඉඩ වැඩි. වැඩ කරන්නේ නැතුව ඉන්න කීර කරීමේ කියන්නේ වැඩ කරන ගමන් සිහියෙන් කරන්න. ගෙදර දොරේ වැඩ කටයුතු මොන මොන හුයන පියනේ වුණත් සිහියෙන් කරන්න. ඒ වගේම විමසල බලන්න විටින් විට හැමතිස්සෙම එක දිගටම බැරි නම් අඩු ගන්න විටින් විට හරි විමසල බලන්න කෙලස් ඇවිස්සෙනවද කියලා. ඒ විමසලෙක අඳුනා ගන්න, නැවත නැවත ඒ කෙලස් ඇති වෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්න උත්සාහ කරන්න. කොච්චර ප්‍රායෝගික දහමක්. මේක සජීවී දහම. මේක මේ වෙන පැත්තකට ගිහිල්ලාම කරන්න තියෙන එක නෙවෙයි. සමාධිය උපදවා ගැනීම සඳහා එක ඉරියව්වකින් ඉඳගෙන භාවනා කිරීමේ වැදගත්කමක් තියෙනවා. නමුත් ඒක ප්‍රවේශයක් වීම සඳහා අපිට මේ කටයුතු දෛනික ජීවිතයට ගලප ගන්න පුළුවන්. අන්න ඒ විදිහට කායානුපස්සනාවයි. ඒ වගේම ශරීරයේට ඇති වෙන වේදනාවන් නිසා ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව කෙලෙස් අවශ්‍ය ගන්න නැතුව කටයුතු කිරීම තුළ වේදනානුපස්සනාවයි. සිතේ හටගන්න චිත්ත ස්වභාවයන්ට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව ඒව අඳුනාගෙන කටයුතු කිරීම චිත්තානුපස්සනාවයි. සිටිවිලි හිතේ රඳවා ගන්නට යන්නේ නැතුව ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව ඒව සිහිනුවණින් දැකලා කටයුතු කිරීම ධම්මානුපස්සනාවයි. මෙන්න මේ ටික හරියට කළොත් එයා ළඟට ක්ලේශ මාරය එන්නේ නැහැ. එයා ක්ලේශ මාරයෙන් මිදිච්ච කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ කිතාම වැදගත්. සමහර අය කෙලෙස් වලින් වළකින්න මොකද කරන්නේ? ගිහිල්ලා සිහිය නැතුව නුවණ නැතුව වැඩ කරන්න ගිහිල්ලා වෙන කෙලෙස් අවුස් ගන්න. දැන් අර මං කියවනේ ගලව ගන්න ගිහිල්ලා අලව ගන්නවා කිය. අන්නේ කරන්න උදකොටයි. එක ධර්ග දෙයක් වලක් නක් කරන්නේ නැතුව ඉන්නෝ. හැබැයි ඒක කරන්න ගිහිල්ලා වෙන නරක දේවල් අවශ්‍ය කරනවා. ඔය මං ලංකාවේ ඉඳෙද්දී ඒ කාලේ ගොඩක් දලා මේ මැරිමින් හරක් නිදහස් කරන්න යනවා. දැන් නම් යන්නේ නැහැ, වෙලාවක් නැති නිසා. ඒ ඔය ඔරුගඩවත් තියෙන ගව ඝාතනාගාරයක් හරක් මරන දඩක් තියදී යන. ඉතින් දුක හිතෙනවා. ඉතින් ගොඩක් අය මේ හරක් බේර ගන්න ඕනේ නේද? දැන් ලංකාවේ මිනිස්සු අභේදානෙ දෙන්න හරි කැමති හරක් බේර ගන්න. හොඳට කල්පනා කරලා බැලුවොත් මේ හරක් බේරගන්නේ සමහරු හරකුන්ට තියෙන ආදරේටම නෙවෙයි. මොකද? Tamanta අපල දින නිසා. නේද? කේන්දරේ වළකට අපල දිනනවා ඉඳන් මේ දවස්වල මැරෙන්නේ අද සතේ නිදහස් කරන්න ගියාම ඔන්න එකතකල ගියක් හරි නිදහස් කරනවා. තව විදිහකින් කියනවා නම් ලංකාවේ හරක්ගේ පිනට මිනිසුන්ට අපල දෙනවා නේද නැත්නම් අරටි ගොඩක් අය බේරෙන්නේ නැහැ ඉතින් කෙසේදත් ඔන්න අපි හිතමු දැන් ওই හරකේ බේර ගන්න යන දැන් හරකේ ඔය මරණ යන හරකේ බේර ගන්න ගියාම ඉතින් 34000ක් ගන්නවා ඉතින් අර ගිනම් සල්ලි ටික දීලා හරකේ බේරගෙන පැත්තට එච්ච ගාන ඊළඟ හරක ඇදගෙන යනවා දැන් ওই සමහරුගේ තියෙනවා මේ මොනවාද සීමාන්තික අදහසක් තියෙනවා එක්ස්ට්‍රීම් එකක් තියෙනවා මොකද අපි හරක් බේර ගන්න නිසා තව එක්කෙනෙක් මරණයට ඉක්මන් යනවා කියන ඒක ඉතින් අපේ හිතේ තියෙන එකක් නෙවෙයි අපේ හිතේ නෑ ඒ අරක මරණයට යවන්නේ කියලා අපිට අපේ හිතේ තියෙන අරක බේරා ගැනීම අදහස විතරයි අර විදිහට හිතන්න ගියොත් අපිට ලෝක ජීවත් වෙන්න හම්බ වෙන්නේම නැහැ ඉතින් කෙසේ වෙතත් අපි බලාගෙන ඉඳදී ඊළඟ අර කරන්නේ කෑ ගහද්දි දඟලද්දි මූත්‍රා වගුරුද්දි කඳුළු සලද්දි ඇදගෙන යන මේ වගේ එක සැරේට මරලා දාන්නේ නැහැ නේ දසවද දිනම ඉතින් ඕක දැක්කම අර බේරගන්න ගිහිමු මනුස්සයර හරි දුකයි අපව එන්න හිතෙන්නේ නැහැ එහෙම අය සමහර වෙලාවට මාත් එක්කම ගිල් තනේ ස්වාමීන් වහන්සේ යන්න හිතෙන්නේ නැහැ මේක දිහා බලලා ඔක්කොටම ખાલી මේ මිනිහ මරලා ඉන්න ඕන කියලා කියනවා දැන් හරක් බේර ගන්න ගිහින් මිනිහ මරලා ඉන්න හදන ඔන්න උඩ තමයි කියන්නේ ගලව ගන්න ගිහින් අලව ගන්නවා කියන එක නරක දෙයක් බේරෙන්න ගිහිල්ලා තව නරක දෙයක් පටලවා ගන්නවා ඒ නිසා මේ හිතේ ස්වභාවය හරියට වටහා ගත්තේ නැති වුණොත් ගොඩක් අය අනතුරටපත් වෙනවා ඉතින් ඒ සඳහා තමයි මේ සතර සතිපට්ඨානය හොඳට පුරුදු කරන්න කියලා බුදුහාමුදුරු අපට අවවාද කරලා තියෙන්නේ. ඉතින් එහෙම පුරුදු කරන කෙනා ළඟට මායයා ලං වෙන්නේ නැහැ ආරක්ෂිත පුද්ගලෙක් බවට පත් වෙනවා. මේ සතර සතිපට්ඨානය ඔබට ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පමණයි. මේක පිය උරුමින් අපිට ලැබිච්ච දායාදයක්. මේකට පයින් ගහන්න එපා. මේ භාග්‍ය ආපහු නැවත භවයක ලැබෙයිද කියලා හිතන්න බෑ. අපි බෞද්ධයෙක් නොවුනොත් බැරි වෙලා ලබනවා. නේද? දැන් මෙතන බොහෝම ශ්‍රද්ධාවෙන් නමෝ තස්ස භගවතු කියලා ඔක්කොම ගියේ ලබනාලුත් ලබනාත්මේ අල්ලාහු අක්බර් කියන කවුදන්නේ? අපි දන්නේ නැහැ ඒක වෙයිද කියලා. ඒ නිසා මේ ලැබිච්ච සෝවාන් වෙනකන් අපිට කියන්න බෑ ඊළඟට මොකක් වෙයිද කියලා. මේ ලැබිච්ච භවයේ ප්‍රයෝජන අරගෙන මේ සතර සතිපට්ඨානය පුරුදු කරන්නට ලැබිච්ච මේ බුද්ධ ශාසනය තුල ඒ උපරිම ප්‍රයෝජන ගන්න ඕන. බුදුහාමුදුරු මම අර බුද්ධ පූජාව පවත්වනකොට කියවා වගේ 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට දුක් විඳගෙන මේ සංසාරේ දැන දැන සසරට වැටිලා මේ මහා වටින ධර්මය අපිට දායාද කළ තියෙන්නේ පින්නතුනි අප මේ සසර දුකෙන් මුදවන්න. ඒ නිසා ඒට යෙදෙන්න ඉඩ ලැබෙන ඉඩ හොයාගෙන කොහොම හරි ඒවා භාවිතා කරන්න පුරුදු කරන්න ඒවෙන් ප්‍රයෝජන ගන්න පිය උරුමෙන් ලැබිච්ච මේ ශේෂ්ත්‍රේ හැසිරෙන්න කියලා බුදුහාමර මතක් කරනවා. අවසාන වශයෙන් බොහොම වටිනා කතාවක් තිය සූත්‍රයක් දෙන සකුණංගී කියලා. ඒකත් කියලා මම බණ සමාර කරනවා. ඒකදී බුදුහාමර උපමා කරනවා ඔන්න කුරුල්ල ජාතියක් ඉන්න කැට කුරුල්ලෝ කියලා. ඒ කට්ටිය ඉන්නේ කුඹුරු කටල ඉවර වෙලා ගොවියෝ පස්පිඩල පෙරල ටික දවසක් තියෙනවා. කොහොම තිබ්බාම ඒක යට පුංචි හිඩසක් තියෙනවා. ඔන්න ඔය හිඩසේ තමයි ඔය කැට කුරුල්ලෝම ඉන්නේ. ඒක යාළට හරිම ආරක්ෂිත තැනක්. ඉතින් දවසක් කැට කුරුළු පැටියට අම්මා කියනවා පුතේ යන්නක ඉහලා ආකාශයට එමු පියාඹලා ඒකේ ඉන්නවා කුකුස්සෝ රාජාලි වගේ භයානක සත්තු ඉන්නවා. එයාව දැක්ක ගමන් අල්ලගනි මරාගෙන කයි නිසා යන්න නම් එපා කියලා. එහෙනම් ගිහලා අම්ම වෙන ගමනක් යනවා. මේ හිතුවක්කාර කුරුළු පැටියා අම්ම කියන දේ අහන්නේ නැතුව නිදහස් සහ ආකාශයට පැනලා පියාසර කරගෙන යනවා. තම පියා නිකන් නිදහස වැඩලා නිදහස වැඩුණා මොකද කරන්නේ? සාමාන්‍ය මිනිසුන් දැන් නිදහස වෙනවා සින්දුවක් එහෙම කියනවනේ. ඉතින් මේ කුරුල්ලක් දැන් සින්දුවක් කියන්නේ යනකොට ආකාශයේ උඩ සැරිසරමින් හිටපු කුකුස්සෙක් මේ කුරුල්ල වැඩිය දැකලා වේගෙන් ඇවිල්ලා මෙයාව දැහැගත්තා. නියමතුලින් අල්ලගත්තා. දැන් මේ කුරුල්ල වැඩිය උන් මේ වෙලාවේ ගම අම්මා දීපු උපදේශ මතක්. සමහර උන්නේ සමහර ළමයි ඉන්නවා අමාරු වැටුනට පස්සේ තමයි එපා කියපුව මතක් එන්නේ. ඉතින් දැන් කෑ ගහන්න ගත්තා නේ මම මගේ අම්මගේ දේ අහන්න නැතුව මං හිතුවක්කාර වුණා නැත්තම් මම මගේ ආරක්ෂිත දැන දෙලා හිටියේ නම් මේ කුරුල්ල කොච්චර ලොකු එක්කෙනෙක් වුණත් මෙයාට මාව අල්ලගන්න හම් වෙන්නේ නැහැ ඒකේ කෑ ගහන්න ගත්තා දැන් මේ උකුස්සර මේක ඇහුණා ඇහිලා දැන් කියනවනේ මෙයා කොච්චර ලොක්කෙක් වුණත් මෙයාට මාව අල්ලගන්න හම් වෙන්නේ නැහැ මං හිටියේ දැන හිටියේ නම් ඔයාලා දෙවසින් කියනකොට මේ උකුස්සගේ මානිය වැඩි වුණා මානිය වැඩි වුණාම වෙන දෙයක් තියෙනවා එහෙම ගන්න මානිය වැඩි වුණාම ඥානෙ නැති වෙනවා ඔන්න අතක දෙයයි මේ මේ මෝඩ කුරුල්ලාගේ අර කල්පනා කරන ශක්තිය නැති වුණු මානියත් එක්ක අර පොඩි කුරුල්ල ගහන දැන් ඔය පොතන හිටියොත් ඔය අල්ලගන්න බෑ කියන්නේ අන්න අර කුඹුරේ පස්පිඩල ළඟ හිටියනම් අල්ලගන්න ආය නැ යනවා යන්න බලන්න මට අල්ලන්න බැරිද කියලා කිව්වා අපේරිය දැන් අර කුරුළු පොඩි කුරුල්ලා මොකද කරේ ගිහින් ඉවර වෙලා අර පස්පිඩල උඩට විල හිටියා යකට ගියේ පොඩි චැලෙන්ජ් එකක් දෙන්නත් එක්ක උඩට වෙලා හිටියා බොහොම කල්පනායින් අහන් දිහා බලන් හිටියා දැන් උකුස්සන්ගේ ඇස් හොඳට පේනවනේ ඉහළ ආකාශය ඉඳලා මේ කුරුළු උකුස්ස මොකද කරේ අර කුරුළු පැටිය දැකලා වේගෙන් පියාඹගෙන ආව මෙයා අල්ලගා කුරුළු පැටිය හොඳ අවධානයෙන් ඉඳලා ඉවර වෙලා එක ශරීරෙම ලං වෙනවත් එක්කම පස්පිඩල් යට රිංගලා දැන් කුරුළු වේගෙන්ම පියාඹගෙන ආවනේ බ්‍රේක් ගහගන්නත් බැරි ඇවිල්ලා ඉවර වෙලා පස්පිඩල් පපුව වැදිලා එතනම මැරිලා ගියා අන්න කුරුළු පැටියා Tamanට ආරක්ෂිත තැන හිටපු නිසා වැටුණා උකුස්ස අනාරක්ෂිත පොළොවට ආපු නිසා විනාශමය ශක්තිමත් අහසෙදී කුරුළු පැටිය දුර්වලයි අහසට ගියාම ආරක්ෂිතයි පස්පිඩල්ලයට අන්නේ වගේ අපි ආරක්ෂිතයි සතර සතිපට්ඨානෙ පුරුදු කරනකන් අපි අනාරක්ෂිතයි මේ කාම වස්තුන් පසුපස දුවනකන් කොයි වෙලාවෙනම් ක්ලේශ මාර්ය අපිව ඩැහැගනීද කියලා අපිටම කියන්න බෑ ඒ නිසා ක්ලේශ මාර්යාගෙන් මිදিলা කටයුතු කරන්න හැමතිස්සෙම සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න කියලා බුදුහාමුදුරු ස්වාමින් වහන්සේට උපදෙස් දුන්නා ස්වාමින් වහන්සේ යසා අතිශයින්ම සතුටටපත් වුණා කියලා සූත්‍ර අවසානයේ සඳහන් කළා කියලා. ඒක තමයි බණ. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු බණ හොඳට අහගෙන හිටියද බලන්න ඕන. මොකද්ද මං කියලා දුන්න සූත්‍රේ නම? මක්කට සූත්‍රය. මක්කට සූත්‍රය මොන පොතේද තියෙන්නේ? සංයුත්ත නිකායි සතිපට්ඨාන සංයුත්ත මක්කට කියන්නේ පාලියෙන් කාටද වඳුරට එය ධර්ම ග්‍රන්ථවල පැරණි සඳහන් වෙනවා වඳුර වෙලා උපදින්නේ කවුරු වුණාම කොහොම මැරුණා මානි අධික මානියෙන් මැරුණොත් බාල්ල වෙලා උපදින ඒක නම් කොහොමරි මඩ දියාගත්ත එක ලොකු දෙයක් ඉතින් දැන් මේ වඳුරෙකුගේ ක්‍රියාකාරීත්වයේ පදනම් කරගෙන දේශනා කරපු නිසා තමයි මේ සූත්‍රේ මක්කට සූත්‍රය කියන්නේ. හිමාල කැලේ තියෙනවලු කැලෑ වර්ග කීයද? තුනක්. පළවෙනි කැලේ මොන වගේද? වඳුරන්ටත් ඉන්න බෑ, මිනිසුන්ටත් ඉන්න බෑ. දෙවෙනි කැලේ වඳුරන්ට ඉන්න පුළුවන්, මිනිසුන්ට ඉන්න බෑ. තුන්වෙනි කැලේ වඳුරන්ටත් ඉන්න පුළුවන්, මිනිසුන්ටත් ඉන්න පුළුවන්. වඳුරන්ටයි මිනිසුන්ටයි දිගොල්ලටම ඉන්න පුළුවන් කියලා කැලෑ ලක්ෂණ දෙකක් කිව්වා. මොකද ලක්ෂණ දෙක? දුග්ගා විසමා. දුර්ග සහිතයි විසම භූමි සහිතයි. ඔය කැලේ ඉන්න මිනිසු జాතියක් ඒකට කියන්නේ වැද්දු කියලා. ඔය කැලේ ඉන්න වඳුරු జాති දෙකක්. පළවෙනි වඳුරන්ට ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද ලක්ෂණ දෙක? බාලා ලෝලා. දෙවෙනි කට්ටි? අබාලා අලෝලා. ඉතින් මේ බාල ලෝල වඳුරන් අල්ලා ගැනීම සඳහා වඳුකාර වැද්දු ලාටු දාල ඉවර වෙලා ඒ වඳුරන් අල්ලා ගන්න පෙළඹෙනවා. ඉතින් මේ බාල ලෝල වඳුරා අර ලාටු දැමීම තුල ඒ ලාටු අල්නවා කී පොලකින් අල්ලන්නේ? පස් පොලකින් අල්ලගන්න. මොනවද පස් පොල? අත් දෙකයි කකුල් දෙකයි ඔළුවයි. ඒ වගේ ක්ලේශ නැමති මායයා අපිව අල්ල ගන්න දාපු ලාටු වර්ග තියෙනවා කියද? පහ. ඒවට කියන්නේ මොනවද? පංචකාම සම්පත්. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ. ඔන්න ඔය කියන පස් වලින් ඇලෙන එක තමයි කෙලෙස් සහිත පුද්ගලයා කරන්නේ. වඳුර පස් වලින් අලව ගන්නවා වගේ අර ධර්මයේ දන්නේ නැති, සිහිය පිහිටුවන්නේ නැති මිනිස්සයා ඇහැකනනාසී දිව ශරීරයේ කියන මේ කාරණාවලට ගොදුරු වෙන අරමුණු අල්ලාගෙන ඇලීම් ගැටීම් ඇති කරගෙන කෙලෙස් අවසාගෙන ක්ලේශ මායя ළඟටගෙන අභිවෘද්ධිය නැසාගෙන විනාශ වෙලා. ඒ විනාශකාරී ස්වභාවයෙන් වළකින්න බුදුහාමුදුරෝ අපට දේශනා කළා නිතරම පුරුදු කරන්න ඕන ධර්මතා කීයද? හතර. ඒවල කියන්නේ මොනවද කියලාද? සතර සතිපට්ඨාන. මොනවද සතර සතිපට්ඨාන? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මෙන්න මේ සතර සතිපට්ඨානේ පුරුදු කරනවා නම් එයා හැමදෙස්සෙම ඇලීම් ගැටීම් වලින් මිදිච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. අරමුණු දැන හඳුනාගෙන එවයින් නොඇලී නොගැටී නොමුලාව වෙනස් වෙන බව වටහාගෙන පරිහරණය කරන පිළිපදින. ඒතර වෙනස් වෙන බව වටහාගෙන පරිහරණය කරනවා නම් එයාට ඒ වෙනස් වීම දරා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් උගොඩ ඒක කියනවා නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කියලා. අතහැරීමේ බලාපොරොත්තුෙන් පරිහරණය කරනවා. ඒකට මම සරල උදාහරණයක් දෙන්න. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් බස් එකකට නැගින බස් හෝල්ඩ් එකට වෙලා ඉන්නවා. බස් එකේ එනකොට එයාගේ හිතේ තියෙන බස් එකට නැගිනවත් එක්කම මොකද හිතේදී? බහින්න ඕන තැන. නේද? අහවල් හෝල්ඩ් එකේ මම බහිනවා කියන හිතේ. ඉතින් ඒ හිතේ තියාගෙන නැගලා බස් එකේ ගිහිල්ලා හෝල්ඩ් එකේ එනකොට එයාට බහින එක දුකයිද? දුකයිද? දුකක් නැහැ. ඇයි දුක නැත්තේ? කොහොමත් බහින්න බලාගෙන නැගපු නිසා නේද? එහෙනම් බහින වෙලාවට දුක නැතුව බහින්න පුළුවන්. අතහරින්න එන වෙලාවට දුක නැතුව අතහරින්න පුළුවන්. මොකද අතහරින්න බලාගෙන පරිහරණය කරන්නේ. දැන් බස් එකට නැගපු එක්කෙනා ඒ නැගලා යන ටික වෙලාවට කාත් එක්ක හරි සම්බන්ධයක් ඇති කරගත්ත නම් අන්න බහින්න ඕන හෝල්ඩ් එකක් පවුගල වෙන හෝල්ඩ් එක තුනක් ගිහින් බැහැලා පහින් ඇවිල්ලා මහජරමව එන්න පුළුවන් නේද? ඒ වෙනවස්සක් තියෙනවනේ. ඉතින් එහෙම නැතුව අන්න අර විදිහට පරිහරණය කරනවා නම් තරදරේ දෙන්නේ නැහැ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා හැමදාම අල්ලගෙන ඉන්න ඒවා නෙවෙයි. කවදා හරි දවසක මේවා අතහරින්න වෙනවා කියලා දැනගෙන නොඇලී නොගැටී නොමුලාව පරිහරණය කරන්න අපි උත්සාහවත් වෙන්න ඕන. එහෙම උත්සාහවත් වෙන තරමට පිණුතුනි අපට මේ ක්ලේශයන්ගෙන් ඈත් වෙලා අපේ ජීවිත ධර්මයටම සමීප කරගෙන නිවනට සමීප කරගෙන කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒට ගැළපෙන වටිනා උපමාවක් සහිත සූත්‍රයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. උපමාවෙහි දක්ෂ නිසා බුදුහාමුදුරන්ට කියන විශේෂණ නාමයක් කිව්ව මොකක්ද? ඕපම්ම කුසල. උපමාවෙහි දක්ෂ. ඉතින් මෙන්න මේ උපමාව හොඳට භාවිතාවේ මතක තබාගෙන තමන්ගේ ජීවිත සුවපත් කරගන්න, හැම දිනම අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. මේ උදාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බලමු. හැමත හැකි තරම් ඉක්මනින් සුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.